සතර අපායෙන් ගැලවෙන්නේ කොහොමද කියන එක නේද?
ඔව් සර්.
ආයේ අපාගත නොවී ඉන්න.
ආයේ අපාගත නොවී ඉන්න අපි අනන්ත අප්‍රමාණ මායයක් සතර අපායේ ජීවත් වෙ ඉන්නේ. අනේක නරක ආදී දුක් විඳින්න නැති. තව තව දේවල් අපි හත් වෙලා ඉන්නේ. මොනවා හරි කින්නකින් අපිට ලංකාව වගේ රටක බුද්ධ උත්පාදන කාලෙක විපදුණා ධර්මය අහන්න දකින්න ලැබුණා. ඒකේ තවදුරටත් අර ඒක
ඔය තන දැන් දැන් මං හිතන්නේ බුදු කෙනෙක් පහළ වෙන්නෙම ඔය දෙයට. ඒ කියන්නේ සසර යන සත්‍ය දුක් විඳිනවා දැකලා ඔසින් මුදවන්න විදිහක් කියා දෙන්නනේ. ඒකෙන් ඒ දේශනාවල තියෙනවා අපි සසර යන සත්‍ය වැඩි හරියක් ගත කරන්නේ සතර අපායේ කියලා. ඒකත් පහළ ඇති නේ මහ ගෙදර වගේ කියනවනේ. අපි හැමෝම මේ සංසාරේ කොච්චර දිගද කිව්වොත් ඔය හැම ලෝකවලම ගිහින් තියෙනවා. හැබැයි වැඩිපුර ගත කරන්නේ සතර අපා. ඒක මම කියන්නේ වංශලා. කියයි මේ කියන්නේ බුද්ධ දේශනා. ඉතින් අපි ඒ භයානක තත්ත්වෙන් ගැලවිලාද කියන්නේ. හරි. අපි හුඟක් වෙලාවට බලාපොරොත්තු වෙනවා ඊළඟ ජීවිතේ කොහොම හරි හොඳ තැනක උපදී කියලා. ඒ හින්දා පින් කරනවා නේද, කුසල් රැස් කරනවා. හැබැයි ඕක වෙන්න තියෙන chance එක
කොච්චරද?
ඒකත් නුවණින් අපි හොයන්න ඕනේ. ඒ කියන්නේ බුද්ධ දේශනාවට අනුවම දැන් සර්වඥතා ඥාණයෙන් බුදුරජාණන් වහන්සේ මේවා අවබෝධ කරලා නේ දේශනා කරන්නේ නේද? ඇත්ත ඇති හැටිම දැකලානේ. එතකොට දැන් අපි අහලා තියෙනවා දැන් මනුෂ්‍ය ජීවිතයක් ලබා ගන්න එක කොච්චර අමාරුද කියලා එක එක උපමා දීලා නේද? කන කැස් බෑවිය සිදුරෙන් අහස දකින්න වගේ ඔය වගේ දුර්ලභ දෙයක් කියනවා. ඊළඟට අර දැන් උපමා රන් තියෙනවා බුදුරජාණන් වහන්සේ නිය පිටට පස් ටිකක් අරගෙන එතන තියෙන වෙලිකරණයි මහ පොළවේ වෙලිකට ගානයි කම්පයර් කරලා කියනවා නේද? දැන් අපිට ඕවා කිව්වට එච්චර දැනෙන්නේ නැහැ.
සාම්ප්‍රදායික
කතාවක් බවට පත් වෙලා ඒක ඇහුණත් ඉතින් එච්චර ගානක්
නෑ. එහෙම එකක් තියෙනවා.
එහෙම වෙලා තියෙන්නේ ඇයි කියන එකත් ඔන්න දැන් අපිට හොයන්න වෙනවා. දැන් එකක් තමයි බුදුහාමුදුරුවෝ තව තැනක මේ සත්‍යය උපමා කරන අර දැල්ලට පනින පළඟැටියට වගේ. පළඟැටිය දැල්ලට පනිනවනේ නේද? ඇයි පළඟැටියෙක් දැල්ලට ඇදිලා එන්නේ? දැල්ල දුකයි කියලා හිතලාද සැපයි කියලා හිතලාද? සැපයි කියලා එතන ආස්වාදයක් තියනවා කියලා හිතලා නෙන්නේ නේද? සමහර විට ඌ කකා බිබී නටනටා ඉන්නා තනකොළ ගොඩේ පානක් පත්තු කරපු ගමන් අර ඔක්කොම නවත්තලා මෙතෙන්ට එන්නේ. ඒන්නේ ඌට හිතෙන්නේ මෙතන තමයි හොඳම සැප තියෙන්නේ කියලා. නේද? ඒ වුණාට අපි දන්නවා ඇත්ත තත්ත්වේ මොකද්ද වෙන්නේ? පිච්චිලා මැරෙනවා. ඒ කියන්නේ දුකටපත් වෙනවා. ඒතර ඌ දැල්ලට ඇදිලා එන්නේ දුක් විඳින්න බලාගෙනද සැප විඳින්න බලාගෙනද? ඌ එන්නේ සැප විඳින්න බලාගෙන. හැබැයි ඌට අවබෝධයක් නැහැ මේපත් වෙන්නේ දුකට කියලා. හරි. එතකොට මේ උපමාව අපිට දාන්නේ මේ සසර යන සත්‍යයට දාන්නේ උපමාව. එතකොට අපි දැන් සසරේ යන එක අපිට පේන්නේ කියන්නේ අපි ඊළඟ ජීවිතේ පැත්තක තියලා මේ ජීවිතේ ගමු. මේ ජීවිතේ ලෝකේ තියෙන දේවල් සැපයි කියන පැත්තට තමයි අපිට අපි හිතන්න පුරුදු වෙලා තියෙන අපිට පේන්නේ නේද? අපි දැන් තමන්ගේ ජීවිතේ බැලුවොත් දිගටම මේ කරලා තියෙන්නේ මොනවා හරි කළා නම් කරලා තියෙන්නේ සැපක් බලාපොරොත්තු වෙන. ඉගෙන ගත්තා වෙන්න පුළුවන්, රස්සාවක් කළා වෙන්න පුළුවන්, මේ මොනවා හරි ඒකේ සැපක් විඳින්න බලාගෙන. ප්‍රශ්නේ තියෙන්නේ ඕකේ ද දැන් අර ඇත්ත ඇති හැටි බලනකොට උතන ඇත්තටම සැපද විඳලා තියෙන්නේ. ඊළඟට මේවා ලබා ගන්න ලැබෙන්නේ සැපද කියන එක.
දැන් අපිට මේක ඉහළම ඉලක්කනේ සර්. විස්තාව. මේ කියන පරමා සැපේ තමයි අපි
නිවන.
ඔව්. මේ නිවන හොයන්නේ කවුද? පරම නිෂ්ඨාව හොයන්නේ
පුතග්ජන.
පුතග්ජන. ඒ පුතග්ජනෙක තියෙනවා උපරිමයක් තියෙනවා මැද එකක් තියෙනවා.
එක එක.
ඔව් යටම
ඉන්න පුළුවන්.
එතනදී සර් දැන් පරිණතය කියලා තියෙන පරිණතය. නේද මම මේ කියන්නේ දැන් අපි යමක් මට හිතුවක් වාහනයක් ගන්න හිතනවා. හැබැයි මට ආදායම් තත්ත්වයක් නැහැ. ඒ කියන්නේ ඒකට අවශ්‍ය භූමිකාව හැදෙන්නේ නැහැ. හැබැයි මම ප්‍රාර්ථනා කරන්නේ අර දිලින්දේ කජකම පතනයක බුදුහන්දුර පිරිහීමට කාරණයක් කිව්වනේ.
ඒ කියන්නේ කරන්න බැරි දෙයක්.
බැරි දෙයක්.
හරි පුළුවන් දෙයක් උත්සාහ කරන එක හොඳයි.
හොඳයි. දැන් මම කියන්නේ දැන් එතකොට අපි බෝධිසත්ව චරිතය දිහා බලනකොට අපිට පේන්නේ ඒක පරිපූර්ණත්වයට පත්වෙච්ච චරිතයක්. ඒකේ උතුම්ම ඵලය තමයි බුද්ධත්වය. එතකොට දැන් අපි ජීවත් වෙන සමාජයේ අපි දැන් බුදුහාමුදුරන්ගේ දේශනා ඌණ පූර්ණගේ ඌණ ලෝකෝ අතිත්තෝ කාමෝ තණ්හා දාසෝ. කියන්නේ මිනිස්සු හැම වෙලාවෙම ඌණතාවයකින් පෙළෙනවා. මොනවද ඌණතාවය කියන්නේ? එතකොට මේ ඌණ පූර්ණයෙන් යුක්ත මිනිසා කියන්නේ අවම පහසුකම සම්පූර්ණ වෙච්ච කෙනා උපරිමයක හොයන්නේ කොහොමද?
මොනවාරි අඩුවක් තියෙන
හැම වෙලාවෙම අඩුවක් තියෙනවානේ. මිනිසුන්ට එදිනදා ජීවිතය ඕන සාමාන්‍ය ඇඳුම් අඳ ප්‍රමාණය ඉතා අඩුයි. ඒ කියන්නේ ඉතාලකෝ දැන් ගමක එක්කෙනායි නගරයක එක්කෙනායි සුපිරි බලන්තියේ නගරයක එක්කෙනා අඳින එකම ඇඳුම ආකාර තුනක්. එතකොට මේ ඇඳුමේ අවශ්‍යතාවය තියෙනවා. දැන් නගරයක එක්කෙනා අඳින එක ගමේ එක්කෙනා අඳින්න ඕනේ. එතකොට මිනිස්සු පෙළඹෙන්නේ මොකටද? ඒ ඇඳුමට.
කියන්නේ ඇඳුමක් ලැබුණත් ඒක
තෘප්තිමත් වෙන ඉතිහාසයක් තියෙනවා. ඒ කියන්නේ ඉහළම ඇඳුම ඇඳීමේ පෙළඹවීම. කෑමත් එහෙම.
ඔව්. ඒ පෙළඹෙන්නේ ඇයි? ඒකේ ආස්වාදයක් තියෙනවා, සතුටක් තියෙනවා, සැපක්
තියෙනවා
හිතන.
ඔව්. එතකොට ඒක අපිට වචන මාත්‍රෙන් කියලා ගිල්ලවන්න බැහැ.
එහෙම.
එහෙනම් ඒක ලබා ගන්න ඕන කොහොමද? විඳලම. ඉගෙන ගන්න අත්විඳින්න ඕන. එතකොට ඒක සම්පූර්ණ වුණාන් පස්සේ තමයි ඒක තීරණය කරන්නේ මේකේ ඇති දෙයක් නැහැ.
ඔව්. අන්න ඔතන දැන් මට පොඩි දෙයක් හොඳ තැනකට ආවේ. දැන් අපිට දෙයක් අත්විඳින්නම ඕනද මේක තේරුම් ගන්න. අන්න ඔතන තමයි මිනිස්යාගේ වෙනස තියෙන්නේ. දැන් තිරිසන් වට්ටේ නම් ඒ කතාව හරි. හැබැයි මිනිස්යාට හැකියාව තියෙනවා සමහර විට දැන් අපි හිතමු ඒක උපරිමයට නොගියත් අපිට එක විදිහක් තමයි උපරිමයට ගියා කියලා හිතන කෙනා ගැන අපිට හොයලා බලන්න පුළුවන්. හිතලා බලන්න පුළුවන්. නේද? කල්පනා කරලා බලන්න පුළුවන් මෙයා දැන් සතුටෙන්ද ඉන්නේ. දැන් අපි සල්ලි පැත්තෙන් ගත්තොත් හොඳටම සල්ලි තියන අය දැන් සතුටෙන්ද ඉන්නේ. එහෙම නැත්නම් අනිත් පැතිවලිනුත් ලබා ගත්තට දැන් ඒක ඒ මට්ටමටම නොගියට දැකීමේ හැකියාවක් මං හිතන්නේ අර මනස උසස් තියෙන මිනිස්සය ඒ හැකියාව තියෙනවා. ඕක ඒ ඔබ වහන්සේ කිව්වා වගේ සැප පැත්තෙනුත් තියෙනවා, අනිත් පැත්තෙන් දුක අවබෝධ කරන්නත් දුක් විඳින්නම අවශ්‍ය නැහැ. ඒක නුවණින් තේරුම් ගැනීමේ හැකියාවක් තියෙනවා කියන දැන වාසි කියපු එකෙත් ඇත්තක් තියෙනවා. ඒක විඳොත් ඒක අවබෝධ කරගන්න ලේසි සමහර විට. හැබැයි විඳින්න අත්‍යවශ්‍යම නැහැ නුවණින් දකින කෙනාට. එතකොට මන් දකින්නේ බුදුහාමුදුරුවෝ පෙන්නේ අන්න ඒ වගේ මාර්ගයක් කියලා. ඒ කියන්නේ දුක අවබෝධ කරන්න දුක විඳින්නම අවශ්‍ය නැහැ ඒ මට්ටමේ. විඳපු කෙනෙකුත් අවබෝධ කරගන්න පුළුවන්. නෑ කියනවා නෙවෙයි. හැමෝම ඒ මට්ටමටම දුක වින්දායම නෙමෙයි අවබෝධ කරේ. දැන් අපි දන්නවා හොඳටම දුකටපත් වුණ කටාචාර වගේ අයත් රහත් වුණා. හැබැයි එච්චර දුක් නොවින්දායත් සමහර විට මාර්ගඵල නිවන් අවබෝධ කළා නේද? එතකොට ඒ දුක අවබෝධ කරගන්න අර නුවණ ප්‍රඥාපැත්ත වඩන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් මෙතන මම අර මුලින් උපමාව අරගෙන ආවේ දැන් පළඟැටියා සැපයි කියලා හිතුවට ඒක ඇත්ත ඇති හැටි නෙවෙයි. එතකොට අපිත් සැපයි කියලා හිතන එක සමහර විට ඇත්ත ඇති හැටි නෙවෙයි. හැබැයි අපට හැකියාව තියෙනවා දැන් දහම අහන්න ලැබිලා තියෙන හින්දා කොහොමද ඇත්ත ඇති හැටි කියන එක. දැන් මම අර මේ තුමාගේ ප්‍රශ්නෙට ඉන්න හැදුවේ සතර අපායෙන් ගැලවෙන්නේ කොහොමද කියන එක. දැන් සතර අපායි යන්නේ කොහොමද? ඇයි?
සතර අපායි පොඩ්ඩක් කියන්නත්. සතර අපායි කියන්නේ මොකක්ද කියලා?
ඔව් එහෙනම් මම හිතන්නේ මහන්සලා තේරුම් කරයි මේ නිරය ගන්න පුළුවන් අපාය කියන එක. ඊළඟට තිරිසන්
චූට්ටක් තමයි මොනවා.
එහෙමයි.
එහෙම වුණොත් ඔබතුමාගේ පරමාර්ථයක්
තියෙනවනේ.
ඒක හොඳ උසස් පරමාර්ථයක්. එතකොට දැන් අපිට දැන් ඔබතුමා ඔහොම කිව්වා කියනකො ඔබතුමා හදාරපු විශේෂපතේ නමුත් අපිට ඔය නවුස් කරලා හෝ පෝස්ටර් ගහලා හෝ මේ සමාජ තලය තුළ ඕක ඉස්මතු කරගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. දහම කියන එක දෙන්න
එහෙම මම කරන්නේ
නැහැ. මම කියන්නේ මම මේ කියන්නේ. එතකොට දැන් ඔබතුමා මේ පරමාර්ථය ඉෂ්ට කරගන්න ක්‍රමයක් තියෙනවානේ.
ඔව්.
නේද? ඒ පළවෙනි ක්‍රමය තමයි මේ. ඔබතුමා මේ බුදුහාමුදුරු වස් නමකටනේ මේක කතා කළේ. නේද?
ඔව්.
එතනින් දන්නේ මේකේ පෝෂණය උනේ. නැත් අපිට පුළුවන්කමක් තියෙනවා ඔබතුමා එහෙම වැඩසටහනක මෙන්න මේ විදිහේ ක්‍රමයක් හඳුන්වන්නේ අපි යෝජනා කරනවා. ඒ යෝජනා කරපු එක මේ ටිකෙන් ටික මිනිස්සුත් එක්ක මේ කතා කරන්නේ මේ වගේ සාකච්ඡා මණ්ඩපයක් අපි සකස් කරගමු. මේ වගේ වැඩසටහනක් කියන තැනට ඔබතුමා
වැළ
ගැහෙනවනේ. එතකොට අපිට නේද අපේ
අනේ ඒ මම විශේෂයෙන් දැන් මට කරන්න පුළුවන් දේවල් තමයි මම අපි කරන දේවල් කිව්වේ නෑනේ. එකක් තමයි දැන් අපි සමත විපස්සනා කියලා තියනනේ භාවනා. ඒ වයිදි මට පුළුවන් ආදුනික කෙනෙකුට අපි ගම මූලිකව අපි කරන දෙයක් හිත එකඟ කරගෙන ඉන්න සාමාන්‍ය පැය භාගයක්වත් ඉන්න මට්ටමකට
ඒ කියන්නේ අභ්‍යාස මානසික අභ්‍යාසයකට
අභ්‍යාසය ප්‍රායෝගිකව කරවන්න
පුළුවන්. ඒක කරන්න පිරිසක් ඉන්න ඕනේ. ඒ පිරිස අපි මෙදිහත් කරගන්න ඕන ක්‍රමය ඔබතුමා අපිට මතක් කරනවා නම් නේද? දැන් අපේ මෙතුමා ඉන්න මම හිතන්නේ එතුමා වෙන්නත් ඔබතුමා
සම්බන්ධ
කරා. එතකොට ඒ හරිය දැන් මේ ඉන්න අය ගොඩක් වලට ආගමට ධර්මයට ධනට පිනට අදහස ඔබතුමා කියන්නේ ඒකනේ. මේ යන්ත්‍රයක පාර්ට්ස් එකක් වගේ තියෙන මේ වෙලාවේ බොහොම අලු ඉඳන් මේ ත්‍රිපිටකය ගැන භාවනාව ගැන අහන්න ඉඩ ප්‍රස්තාව හදා ගන්නවල ඒකම තමයි ඒකේ සැපේ. ඒකනේ ඔබතුමා අපි කියන්නේ මේ භාවනාවේ අර්ථය. එතකොට මේ ඉඳ පිරිසට ඒ අවස්ථාව තියෙන අපිට පෙරපිනකින් හරි චුට්ටි වෙලාවක් හරි දැන් එතකොට මෙතුමන්ලට වඩා අපි කාගේ බබලා මේ ඇත්ත කතන්දරේ. ඉතින් නමුත් ඒකින්ද මේ පණිවිඩය අපිට දෙන්න ක්‍රමයක් මේවා පැහැදිලි ක්‍රමයක් හදාගමු නේද අපි අහන්නේ. එතකොට අපි ඒකට අනුගත වෙනවා. දැන් හිතන්නකෝ පොය දවසක්ම නෙමෙයි. එතකොට අපිට මිනිස්සු අපිට මෙහෙම අර මං කිව්වේ අර මූලික අවශ්‍යතා මුරු වෙන්න තියෙනවා පොව පැහැන්. එතකොට ඒ හරහ අපි
මේ වැඩසටහනකට යමු. නැත්නම් හිතන්නකෝ පිරිසක් කීප දෙනෙක් එකතු කරන්න පුළුවන් නම් ඉතින් මට පුළුවන්
අද අපි මේ හදිසියේ මේ
ඔව් මේක නම්
විනාන් ඒ කියන්නේ පැය කීපයක් ඇතුළත
මේකට මේ එහෙමයි මේක මේ ඊයේද කොහෙද මං කිව්වේ
මේ තුමා ඊයේ රෑ 8:00 නම් ඊට මට
ඇවිල්ලා මේක
සාරයක් නැහැ. එතුමාම ලේසියෙන් අල්ලගන්න පුළුවන් කෙනෙකුත් නෙමෙයි. එහෙමයි මාත් ඔය කලාතුරකින්
තමයි මේක මේ අර අහම්බෙන් සිද්ධ වෙච්ච සිද්ධ වෙILLා.
මම ආවේ ඇත්තටම හිතාර චෛත්‍යයන් නිරාවරණය කරනවා. මේ මෙහෙණිය ආරාම එක මේ කිට්ටුව.
හා මයංගනේ කිට්ටුව.
මයංගනේ.
හා මෙහෙණිය
මෙහෙණිය. හා මෙහෙණිය ආරාමයක් කර නුවර පල්ලි කැලේට සම්බන්ධ
අපමාදේන සම්පාදිත කියන වචනේ ගත්තොත් එහෙම අවසාන සම්මතයක් අර ඒක සම්මතයක් මොකද රාජකාරී වලට වඩා මේ අප්‍රමාදී කියන එක නේද.